අපි හිතානේ ඉන්නේ යාළඟ පාලනයක් තියෙන කියලා තමයි මේ මිනිස්සු මොහොතිය අවරෝල බලන්නේ වයින් දනනකොට වයින්වා කියලා ප්‍රෙඩිකෂන් දුන්නා පායන්න පටන් ගත්තා මේ මිනිස්සුන්ට පයින්. බැලලා වැඩන්නේ මේ මිනිස්සුත් කරන්නේ අර න්‍යාය ධර්මිකට අනුව සලකලාවලා කියනවා මිස පාලනයක් නැහැ. ආන්නේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන වගේ මූල ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ දැකලා ඒ අනුව ඒ වචන වලින් ආස්වාද ප්‍රසවාස විනාශ කරන පටන් ගන්නතර පස්සේ තේරෙනවා මෙව වැඩ කරන්නේ න්‍යාය ධර්ම වල අනුව. චිත්ත නියාම සහ උතු නියාම කියන නියාම දෙකට අපි මේක කරන්න ඕනේ කරනවා මේක මගේ මේක මම කරනවා කියලා අල්ලන්න ගිය ගම මේ ස්වභාවික දේ මම මාගේ කියන්න ගිය ගමන් ඒක මං කියන දේ නාහන හැම වෙලාවකම බලාපොරොත්තු සුන්වීමක් ඇති වෙනවා. චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඉතින් අවසානයේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තටමඬ වෙහෙස වෙන්න පාලනය කරන්න හදන්න චිත්ත පීඩාවක් එවත්තම් නිෂේධන ශක්තියක් බලාපොරොත්තු සුන්වීමක් සිදු වෙනවා. ඒ උනක් කතාකට තරින්. හිතනවා මේක පුළුවන් වෙයි කියලා. නමුත් ඒක නෑ කියන්න සාරිපුත්‍ර සාන්ත මෙතන වෙනවා බාහිරේ පට ව්‍යාපෝතේදීදී බලන්න ඒ වගේ න්‍යාය ධර්මයක් තියෙනවා ඒ න්‍යාය ධර්මේ දැනගන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයකට නමුත් කවදාකත් ඒක පාලනය කිරීමේ ශක්තියක් තමයි නෑ ඒ මොකද ඒවා අනිච්චයි දුක්ඛයි අනාත්මයි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙනේ ඒකමයි ශුද්‍ර මට්ටමින් මේක ඇතුලේ සිදුවෙන්නේ කරුණා කරලා මේක මම කරනවා කියනස ආස්වාද ප්‍රසවාස කරන්න යන්න එපා ඉබේ සිද්ධ වෙන හුස්ම දිහා අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කෙනෙක් ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න වාගේ බාහිර දෙයක් විදිහට බලන. අනේ ඒ කෘත්‍යය තමයි සතියෙන් කරලා දෙන්නේ තමන්ම හුස්ම ගන්නවා තමන්ම නිරීක්ෂණය කරනවා ඊට පස්සේ බබාගේ භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ වැඩි හිටියගේ භාෂාවෙන් කතා කරනවා මට තදකමක් වැටුණා උණුසුමක් වැටුණා කම්පනයක් වැටුණා චංචලයක් වැටුණා කියලා. ඉවුව වෙන්වෙන් වශයෙන් කියන්න පටන් ගන්නකොට අර අපි විපස්සනා කියන නොකිය ගමන ඇතුළට හැරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක විශ්වාසයක් ඇති වෙන්න නම් මේක පිළිබඳව මේ බුද්ධහාදී උත්තමයන් වහන්සේලා පෙන්වන ආර්යයන් වහන්සේලා පෙන්වන සත්‍ය වශයෙන් දකින්න නම් මේක එක සැරයක් දකලා නැතර කරන්න එපයි කියනවා හිතට ඇති වෙනකම්. ආස්වාස ප්‍රස්වාස ලක්ෂ කෝටි වාරයක් පෙන්වන්නයි කියලා කියනවා. පෙන්ලා බලන්න කියනවා මොනවද මේකේ දකින්න බැරි දෙයක් තියෙන්නේ. තියෙනවාද යම් කිසි දෙයක් මේකේ ආත්මය කියලා ගන්න දෙයක් ජීවියක් කියලා ගන්න දෙයක් හරපද්ධතියක් තියෙනවාද ඒකේ විඳින්නෙක් ඉන්නවද විධායකෙක් ඉන්නවද අදිෂ්ඨාන කරන කෙනෙක් ඉන්නවද මොකක්වත් නැහැ නොබලනා තාක්කල් අවිද්‍යාව වැඩ කර බාහිර දැනුමක් තියෙන තාක්කල් අපි හිතනවා මට මේක හරියට කරගන්න බැරි වෙච්ච නිසා නැත්තම් මෙහෙම කෙරුවනම් හරියයි කියලා කිසිම දෙයක් අපිට කරන්න දෙයක් නැහැ හරියට කියනවනම් කලින් හදපු චිත්‍රපටියක් බලනවා වගේ තමයි මේක ඉතුරු වෙන්නේ. අපිට සංස්කරණය කිරීමේ ශක්තියක් නැහැ. අපි හිතනවනම් සිද්ධියෙන් එහාට අපිට මේක පාලනය කිරීමේ ශක්තියක් තියෙනවයි කියලා ඒක තමයි අපි ආත්මය කරගන්නේ අන්තිම. ඒක පැත්තක දාලා මේක ධාතු මනසිකාර වශයෙන් නාම රූප වශයෙන් බලන පැත්තට යනකොට චේතනා අයින් කරන්න කියන්නේ ඒකයි. ආයාසයෙන් හුස්ම ගන්න එපා. පේන්නේ නැත්තම් හුස්ම එලවලා බලන්න යන්න එපා. ස්වභාව චේතනාවෙන් තොරව හුස්ම වැටෙන්න අරින්ද කියලා. ඒ නිසා සර්වචනාංශයේ තෝරලා තියෙන්නේ අචේතනික සචේතනික කියන නැත්තම් ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශීන් දෙකෙන්ම ක්‍රියාත්මක වෙන වැඩක්. ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ නින්දෙදිත් වෙන වැඩක්. ඒ විතරක් නෙවෙයි ඕනේ නම් හයියෙන් හුස්ම ගන්නත් පුළුවන් වැඩක්. ඒ නිසා පරීක්ෂණයේ සඳහා බොහෝම වටිනවා ආස්වාස ප්‍රස්වාසේ. ඊටට විනාශකතියක් තියෙන සක්මණේදී චේතනා වැඩ කරනවා ඒ නිසා ආරම්භයේදී සක්මනේදී අපි චේතනාපූර්වක වම දක්න ක්‍රියාත්මක කරන ගියාට මේකෙත් මේ හැපෙන හැටියෙන් මේ උණුසුමත්ද සිසිලසත්ද මොන විදියේ චංචලයක්ද කම්පනයක්ද ස්පර්ශයක්ද වැටෙන්නේ කියලා බලාගෙන යනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේක රූකඩේ වගේ යන්න පටන් ගන්නවා. නමුත් මේ රූකඩේ වගේ ස්වභාවික වේගයෙන් යනකොට අපිට කරන්න තියෙන වඩාම ප්‍රකට හැපීම වඩාම ප්‍රකට දැනීම මේ ධාතු වශයෙන් ඩිකෝඩ් කරලා බලනවා කියලා කියන්නේ මේ වගේ බලන්න පටන් අරගත්තොත් ඒ වෙනකොටත් ආයාසයෙන් ඇවිදින ගතිය නැති වෙලා තියෙනවා. කෙන චේතනා නැති වෙලා තියෙනවා. එතකොට අනුංගේ දෙයක් කරනවා වගේ බලන යනකොට අර පරියන්කේදී වගේම ඒකෙත් ඇති වෙන ඕනෑම ගැටීමක් ඇති වෙන ඕනෑම වින්දනයක් හැම එකක්ම ධාතු වශයෙන් මිශ වින කියන්න ක්‍රමයක් ඇත්තේ නෑ. ධාතු වශයෙන් ඇර ධාතු වලට දාන ගත්තාම මේ පඨවි දාපෝ තේජෝ වායෝ වලින් හැර වෙන මොනක්වත් ඇත්තේ නෑ. ඒ නිසා සමහර විටක සක්මනේ කරනකොටත් අය රූකඩයක් වගේ ඇවිදිනකොටම තේරෙනවා මේක නිකන් මේ ජරකඩක් නැත්තම් රෝබෝ කෙනෙක්. එහෙම නැත්තම් වයින් කරපු ගෝණික්ෙක් වශයෙන් මිස මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ වශයෙන් මිස මේකේ කළ හැක්කක් කළ යුත්තක් නෑ. ඒ විතරක් නෙවෙයි. ඒ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා රූකඩයක් වශයෙන් යනොත් එන සක්මන හොඳට කෙරෙනවා.
ආයාසයෙන් කරනවට වැඩිය බලාගෙන ඉන්න ගතියත් හොඳටම වැඩි. ඒ වගේම එදිනෙදා වැඩ කරනකොටත් තමයි පුද්ගලිකව තමන්ගේ වැඩ නිස්සද්ද භාවයේ කරනකොට ඒ වැඩේ හොඳට සතියෙන් කරනකොට ඒකට බැහැගත්තු වගේ ගතියක් දැනෙනවා. දැනෙන විලාදි පේනවා මේ කරන්නේක් නෑ නිරීක්ෂකෙක් පමණයි ඉතුරු වෙන්නේ. ඒකෙදිත් තියෙනවා ආස්වාස් ප්‍රස්වාසි වගේ වම දකුණ කරන්න වගේ මේ ගැටුම. මේ හැපීම, මේ ස්පර්ශය, මේ වේදනාව දියා හොඳට බලන හිටියොත් ඊට පස්සේ අර ඉඳ ගන්නම ඕන එකක් නැහැ.
ඉඳ ගන්නෙ මොකටද? අර ඩ්‍රයිවිං ලයිසන් ගන්නකොට ඉස්සලාම ඉතින් වාහනේ පුරුදු කරන කාලේ දෙනගෙන යනක පාළු පැත්තක ගිහිලා පුරුදු කරන්නේ ඒ මේ අනතුරු අඩු කරගන්නයි. දෙනකින් තංගල පුරුදු වෙන්න බෑ. උන් වී හිමීර තමයි පුරුදු වෙන්නේ. ඒ වගේ පරියංගයට ගිහිලා රූප බැලීම සද්ද හිම අමත කරලා චේතන නැතුව ආස්වාද ප්‍රසවාසයේම මේ ස්පර්ශයක ඇත්තා වූ ධාතු ගුණ තේරුම් ගන්න පටන් ගත්තොත් ඒ කොච්චර ධාතු දැඟලුවත් ඒවා වෙන්කොට හඳුනා ගැනීම ගැතිය හිතේ තියෙන බව දැනගත්තොත් සක්මණේ ගියarpදේ රූප බලමින් ශබ්ද අහමින් චේතනා සහිතව තියේදී ඔක්කොම කීකරු කරලා සක්මණේදී අර වගේම දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලදී තද බල චේතනා තියෙනවා, කාල සීමාවල් තියෙනවා, අනුන් එක දේශපාලන සමාජික සම්බන්ධතා තියෙනවා. මේදීදී මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආවොත් තියෙන ධාතු කොටස් විතරයි.
එකනිසා සරුවජනනාංශයේ සත්‍යපට්ඨාන සූත්‍රයේදී උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා වැසිකිළියට කියලා වාඩි වෙලා වැසිකිලි කරනකොටත් කැසිකිලි කරනකොටත් ඊ දැනින දැනීම අර ආස්වාද ප්‍රස්වාසයේ දැනෙන ධාතු හතර මිස වෙන මොකක්වත් නැහැ.
ඒකනිසා නිවන් දකින්න ගඳකිළියටම යන්න ඕනේ නැහැ, වැසිකිළියට ගියත් ඇති. ගඳකිළිය කියන්නේ බුදුහාමරට වැඩ ඉන්න ඉස්තාලේදී උංගෝදෙන කිතනවා එතන තියෙන්නේ නිවන කියලා. මොන සරුවචනස කියන කොතන හිටියත් ධාතු වශයෙන් වෙන් කළ බලන්න පටන් ගත්තා පස්සේ එකකුත් කියාගේ. ඒ බලන්න පටන් ගත්තා පස්සේ ඒක නොබල ඉන්නම බෑ. ඒ පටන් ගන්න ගමන් තමයි අමාරු. ඊට පස්සේ හැම දෙයක්ම පේන්න පටන් අරගන්නේ විශේෂයෙන්ම සම්‍යක් දෘෂ්ටිකයට පේන්න පටන් ගන්න මේ සෑම ගැටීමක් තුළම ක්‍රියාත්මක ධාතු අතර පමණයි.
ඒකටම අවධානය යොමු කරනකොට හිත විශාල ආරක්ෂාවක් තියෙනවා. මොකද ධාතු වශයෙන් දැක්කොත් තණ්හාව ඇති වෙන්නේ නැහැ.
ධාතු වශයෙන් දැක්කොත් ගැටීම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ දෙයක් නැහැ. එහෙනම් එළිය අකුණු ගන්නකොටත් අපි තරහ වෙන්න එපා. වහින කොටත් තරහ වෙන්න එපා. හුලං හමන කොටත් තරහ වෙන්න එපා. ඒව හේතුඵල ධර්මනෝ සීති වෙනවා. අපිට ගැටීමක් හෝ තරහක දුකයි. ඉතින් මොකද කරන්නේ? සුනාමි ඇවිල්ලා බර ගහනම් මල. ඉතින් මොකද කරන්නේ? කාට දොස් කියන්නේ? කාට දෙස් දෙන්නේ? ඒ වගේ ඇතුළත වායු ධාරාවක් කිපිලා ආවත් කැසක් බිතක් ආවත් කවුරක්වත් ගණන් ගන්නෑ. මොකද දන්නේ මේ කිපුනොත් ඒ ධාතු ගුණ විතරයි.
ඒ කවුරුරි කේන්ති ගියා කියලා නතර කරන්නේ නැහැ. ඒ හැටි. එතකොට තේරෙනවා මොකද මේ භාව ලක්ෂණ. මේ ස්වභාව ලක්ෂණ. භාව ලක්ෂණ කියන්නේ එයා කිසි කෙනෙකුට වග වෙන්නේ නැහැ. හේතුඵල ධර්මතාවයකට යන්නේ. හැබැයි මගේ ආධ්‍යාත්මික දේ දැකගන්න මට වෙන කෙනෙකුට වැඩි අවස්ථාවක් තියෙනවා. අනික කෙනෙකුට මගේ ඇඟට ඇතුළට ගිහිල්ලා වින්දනය ලබන්න බෑ. ඒක හොඳට දකින්න නම් බාහිරේ කාලගුණ විද්‍යාඥයෙක් බලන විදියට වගේ ධාතුත් එක්ක තමන්ගේ ධාතු. ඒතකොට තේන පණගෙන මේ හදපු චිත්‍රපටියක් බලන එක විතරයි මට තියෙන්නේ. මේක සංස්කරණය කරන්න ඉඩක් නැහැ. මේක දිගට යන ධාරාවක් මිසක් අර කනගාටු වෙනවනම් කනගාටු වෙලා ඉසාද බැඳගෙන අඩන්න පුළුවන්. නමුත් ඒකෙන් මේ චිත්‍රපටියට වෙනසක් වෙන්නේ නැහැ. මේක න ආඩම්බරවල සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් මේකට වෙන්නේ නැහැ. මේක වැඩ කරන්නේ හුදු මේ භෞතික විද්‍යාව කර කර. ධාතු වර්ගයක් වැඩ කරන්නේ කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් නිබ්බිදාවක් ඇති වෙන පටන් අර ගන්නවා. මේකට සැලෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ වෙන වෙන අවස්ථාවේ ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් සම්පූර්ණ ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට උදේ ඇත්ත එක අරපු තැන ඉඳලා සන්ධ්‍යායි රාත්‍රියේ නින්දර ගිහලා ඇත්ත එක වැහෙනකම් එන සෑම දෙයක්ම සතියෙන් යුක්තව ධාතු මනස් කාට දානවනේ ඒ පුද්ගලයාගේ ජීවිතේ බ්‍රහ්ම ජීවිතයක් වගේ.
චිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ.
චිත්තං කියලා කියන්නේ ඉඳගෙන ඉන්න කොටත්, චරං කියලා කියන්නේ ඇවිදින කොටත්, චිත්තං ච නිසින්න කියලා චිත්තං කියලා කියන්නේ හිටගෙන ඉන්නවා, චරං කියලා කියන්නේ ඇවිදිනවා, නිසින්න කියලා ඉඳගෙන ඉන්නවා. සයානෝවා යාවතස්ස විගත මිද්දෝ සතපිලා හිටියත් යම්තාක් නිඳ නැත්තං ඒ සෑම තැනකම සතිය පිහිට උනා නම් මේ ධාතු දක ගන්න ගතියට එයා ලක්ෂයක් මැද හිටියක් විවේකී වෙන්නේ.
ඒ මොකද මේක වළක්වන්න පුළුවන් జగතෙක්. Taman ධාතු වශයෙන් බලනවා කියන එක වහන්න වළක්වන්න අවුල් කරන්න පුළුවන් జగතෙක් කොහෙවත් නැහැ. ඒ ධාතු වල ස්වභාවය ඒකයි. ඒක දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට අවිලා කියන්න බෑ. මේ හුස්ම ගන්නකොට ඔගේ තියෙන උණුසුම නැතිසිතේ උඹට නොදැනී ආවා කියලා සාප කරන්න බෑ. එමේ සාපයක් වෙනවා Taman ඔලොමල නම් තකතිරු නම් බලන්න තුීරපම් පේන්නේ නැහැ. නමුත් දන්නවනම් සතියෙන් කරන්න තියෙන මෙච්චරයි. මොකද්ද මේ කවුරු මොන જાතියෙන් කෙරුවත් මේක ක්‍රියාත්මක වෙන්නේ වැඩ වෙන්නේ ධාතු හතර වශයෙන් භාව ලක්ෂණ වශයෙන් ස්වභාව ලක්ෂණ වශයෙන් වෙන් එක එක වෙන් කර දැනගන්නා ගතිය තමයි හිත කියන්නේ. මේ නාම රූප දෙක මේ සිද්ධියක දැක ගන්න පුළුවන් නම් ඒ පුල ඒ සිද්ධිය තුල නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ගතියක් වෙනවා. ඒ ජීවියක් නැහැ. ආත්මයක් නැහැ. ශූන්‍යත්වයක් තියෙන ශූන්‍යත්වය කියන්නේ මේ එළියේ ධාතු අතර වෙනස වගේ මේකට තණ්හාවක් කරනවා නම් මේක විසදව නොදක්ක කම නිසායි. අවිද්‍යාවට හේතුව නොදැනීමයි. එහෙම නැත්නම් වරදවා වටා ගැනීමයි. ඉතින් සරුවචන් වහන්සේ මේක වෙන් කරන හැටි යම් කුණුවෙච්ච පොල් ගෙඩියක් නැත්නම් කුණුවෙච්ච ඇස්සකට වැච්ච ලබු ගෙඩියක් ගිහිල්ලා හතරමං හන්දියේ තරියන්න ගැහුවා වගේ කුඩු වෙන්න ගහලා බැලුවොත් ධාතු හතරෙන් වෙන මොනවාක්වත් දැක් ගන්න බැරි නම් ඒ ධාතු හතර වෙන් කර ගැනීමේ ශක්තිය හිත ඒ තන ඒ හා සමානව පැනගෙන බව දැක්කා නම් ඒ පුද්ගලයා සතියෙන් වෙන්කරනද ධාතු හතර දැකීමෙන් අයින් කරන්න පුළුවන් జగතෙක් ලෝකේ. ඉතින් ඇති කර ගන්න කන් තමයි අපි මේ රිට්‍රීට් වලට එන්නේ. ඉඳගෙන වැඩ කරන්නේ, සක්මන් කරමින් කරන්නේ, එදින්දා වැඩවලදී තනි තනිව කරන වැඩ කරලා අන්තිමට අභියෝග කරන්න පුළුවන්. කොයි වෙලාවෙද කාටද පුළුවන් වෙන්නේ මම මට එන අත්දැකීම ධාතු වශයෙන් බලන එක වළක්වන්න. අල්පකිත මනසට ඌණියම් කරලා පුළුවන් දේක වළක්වන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ විරුද්ධ පක්ෂයක කෙනෙක් රජ වෙලා ඉන්නේ කියලා එයාට පුළුවන්ද මාව වළක්වන්න මම වැසිකිලි කැසිකිලි කරනකොට මට දැනේ දැනුව කාටවත් බෑ. මේක අපි විශාල ස්වාධීනත්වයක් ලබනවා. අපි ගොඩාක් වැඩ වැඩි කියලා තමයි චෝදනා කරන්නේ. නමුත් මේ ස්ථෑම වැඩකදීම එක පුංචි වැඩකදී. ඒ පුංචි වැඩේ මේ තියෙන ධාතු ලක්ෂණ සහ වෙන්කොට දැනගන්නා ගැති නම් වූ නාම ධර්ම කියන එක වෙන් කරගත්තා නම් ඊට පස්සේ ඉන්නේ ඒක විවිධ සත්‍යන ඇසියෝ දෝන එක. ඔය ජීවකයා වේදකම ඉගෙන ගන්නකොට එයා ඉස්ලාම එදිසාපාමුකාචාරිකාවට ගියාට පස්සේ ඒක වෙලාවකට එක ගහක් කරගන්නවා පාවට්ට ගහ අරගෙන පංචාංගය විස්තර කරලා දෙනවා මෙන්න මල මෙන්න කොළේ මෙන්න පොත්ත මෙන්න මුල මේ එක එකේ ගුණ මෙහෙමයි මේ පාවට්ට ගහ මේක බොහෝම වටන බෙහෙත් ගහක් ඕක පැල කරලා තියාගන්න ඊට පස්සේ කුපමිනිය ගහ අරගන්නවා ඒකෙත් පංචාංගය විස්තර කරනවා කරලා බෙහෙත් පැල නෙවෙයි හැම දෙයකම పంచාංගයේ එක එක දෙක බෙහෙත් ගුණයක් තියෙනවා. ගොඩාක් ගුණ තියෙන ටික තමයි අපි බෙහෙත් වෙනේ වවන්නේ. මොකද සෑම ගහකම ඒ වගේ ගුණයක් තියෙනවා. කොච්චර දුරට ඉගෙනුවාද කියලා කියනවනම් අන්තිමට විභාගයේ උපාධිය දෙන්න ඉස්සලා දුන්න ඩිසර්ටේෂන් එක මොකද්ද නැත්නම් ප්‍රොජෙක්ට් එක මොකද්ද? කැලේට ගිහලා දවස් 7ක් ඇවිදලා බෙහෙත් ගන්න නැති පැලයක් තියෙනවනම් හොයන්නේ දෙයිව. දවස් 7ම ඇවිදලා කිව්වා එකක්වත් නැහැ කියලා. මුළු දවස් 7ම කැලේ ඇවිදලා බැලුවත් බෙහෙත් ගන්න නැති පළයක් නැහැ. ඊට පස්සේ තමයි දිසාපාමොක් මෙයාට මේ රාජකීය වෛද්‍ය තත්ත්වෙ දුන්නේ. ඒ වගේ අපි ඉස්සල්ලාම භාවනා කරන්න කොයි ගුරුවරයද හොඳ, කොයි ඉරියව්වද හොඳ, කොයි වෙලාවෙද හොඳ, කොයි පැත්ත බලාගෙනද හොඳ කියලා ඔක්කොම නැකත් බලන්න. ඒකලි වල ඒකට විශේෂ කමටහන් ගන්නවා නානා ප්‍රක්‍රමෙන් පටන් අරගෙන ඔන්නේ ඉඳගෙන ඉගෙන ගත්තාට පස්සේ ගුරුවරයා කියන ඕක විතරක් මන්ද හිතගෙනත් කරන්න අවදිමිනුත් කරන්න එදිනදා වැඩවල කරන්න ගියාම අන්තිම ගිහිල්ලා ගෙදර වැඩත් කරන ගමනුත් කරන්න කියලා බැලුවොත් ඒ යෝගාවචරයා යෝගාවචරෙක් වෙච්ච දවසට එයා ප්‍රශ්න කරයි මම ඉස්සෙල්ල බැලුවේ කොතනදීද ආනාපාන සතිය නැත්නම් සතිය පිහිටවන්න පුළුවන් පහසුම තැන කියලා දැන් බලන්න තියෙන්නේ කොතනද අපහසු කියලා කොතනකවත්
ඕනම තැනක ධාතු වශයෙන් දැක ගන්න පුළුවන් නම් ගැටුම අධදකීම ස්පර්ශය ඒක දැක ගැනීමේ වෙනස දැක ගැනීමේ හිත අපි කොච්චර ක්‍රියාත්මක කරවත් හිත සියුම් භාවයට සහ ප්‍රණීත භාවයට පත් වෙන මෙසක හිත වෙහෙසටපත් වෙන්නේ විශේෂයෙන්ම ධාතු මනසිකාට දැම්මොත් වෙහෙසටපත් වෙන්නේ ලොකු සාංචින්න කාලේ කියන්නේ හැම චිත්තක්ෂණයකම සතියෙන් ඉන්නවනම් ඒ හැම චිත්තක්ෂණයකම හිත විස්රාම වෙනවා කියලා. අධික වැඩක ඉන්නේ ලොකු පරීක්ෂාවක සුපරීක්ෂාවක හිටියට එයා හරීම ස්වභාවික වූ සුවයලවන තත්වයකටත් පත් වෙනවා. දකින්න දේ කොච්චර වෙනස් වුණත් කවදාකවත් වෙහෙස කරපත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවා පරියංකේ හොඳට සක්මන මේ සමාධිය ඇවිල්ලා එවනත්තම් මේ සතිය හොඳට පිහිටවලා සමහර වෙලාවකට මේ සම්පූර්ණ ඇඟ පුරාම ඒ කම්පන චංචල සලන ගති පුච්චන ගති සැලෙන ගති අතපය විසිකරන ගති කොච්චර ආවත් ඒවා දිහා හොඳට බලන ඉන්නකොට ජයග්‍රාහී හැඟීමක් මිසක් කවදාකවත් එහෙලක් එන්නේ නැහැ. අන්නේ විදිහට යම් දවසක මේ නාම රූප දෙක වෙන් කර ගන්නා දතිය ඇවිල්ලා මේක ඇතුලේ තියෙන හුදු ක්‍රියාවලියක් හේතුඵල සම්බන්ධතාවයක් බාහිර දේවල් වගේ මිස ඇතුළත ගණ්ඩ හරයක් නැහැ කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට ඒ වේලාවේදී කියන සාමාන්‍ය තාමත් තේරෙන්නේ සංසිද්ධියේ මැද හරිය විතරයි ඒකෙන් තමයි යහුවෙන අහුවෙන කියන ගොරෝසු වෙච්ච දේවල් විතරයි යහුවෙන ආසසු ප්‍රසවාසයේ ආස්වාසයේ මැද හරිය විතරයි යහුවෙන ප්‍රසවාසයේ මැද හරිය විතරයි යහුවෙන නමුත් ඒක බලනිනකොට මේක ඒ ආවේ මේ ආස්වාසිය ඇති වුණා වූ මේ හැපෙන ගතිය උණුසුම කොතනින්ද පටන් ගත්තේ කොහෙන්ද මේක මතුනේ කියලා බලන ගතිය දියුණු වෙන හිතේ ප්‍රසභාවික ආවේනික නයිසර්ගික ලක්ෂණයක් කියලා. ඒ නිසා නාම රූප දෙක බලන්න පුරුදු කරගත්ත එකනා ඒ රූප ධර්මයේ එතෙන්ද එන්නේ ඉස්සර වෙලා කොතනින්දලද මෙතෙන්ද ආවේ. නැත්නම් මේකට හේතු උනේ මොකද්ද? ඒක කොයි පදනමකින්ද ආවේ කියලා බලන ගතිය ඒ හිතේ ඊගාව පියවර. ඒකට තමයි පච්චේ පරික්ඛා ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යත් සහිතවම මේ හැපෙන ගතිය නැති තැනක ඉඳලා කොහොමද ආවේ. එතකොට තේනවා ඒ අහුවෙන්න පොඩ්ඩකට ඉඳලා ඊට වැඩිය සියුම් මට්ටමක ඉඳලා තමයි ඒ ගොරෝසුට ආවේ. ඒක දැක්කකට පස්සේ ඊටත් වැඩිය සියුම් මට්ටමක ඉඳලා තමයි ආවේ කියලා සෑම දෙයකටම මුලට සිදුවෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රූප ධර්ම පැත්තක දාලා හුදුටෝම කේන්තිගේ වෙලාවක ඒකට සත්‍ය පිහිටවපු මිනිසයා දැනගත්තොත් මට කොච්චර කේන්ති කියලා තිබ්බත් සත්‍ය පිහිටවන්න පුළුවන් ශක්තිය නැතිකරන්න කේන්තියට බෑ. එසා කේන්ති කොහොමද පරාදයි. සත්‍ය යට කරන්න යාඩ බෑ 100ට 100ට දැක්ගත් අද වුණත් දැනගන්න පුළුවන් ගතිය තියෙනවා කියලා මේ සත්‍යයට නීම තන දුන්නොත් අනිත් දවසේ යාට පුළුවන් වෙයි එච්චරම කේන්තියන් ඉස්සර වෙලා පාලනේ තොර වෙන්නේ ඉස්සර වෙලා චිත්තක වෙන කලින් කේන්තිය අල්ලගන්න. ඔහුම බලබලා හිතුවොත් තේරෙනවා කේන්ති එනකොටම අල්ලගන්න තමන්ට වාසි. එතකොට සතිය ද එන්න ඝන බහල තත්ත්වයටපත් වෙනවා. අන්නේ විදිහට තමයි අපි අර නියපොත්තෙන් කපන්න තියෙන වෙලාවේ කඩන්නේ නැතුව ලොකු වෙන්න දුන්නොත් කපන්නම ආවා. අන්නේ ක්‍රමයට යන්නේක මේ නාම රූප ධර්මෙත් සිද්ධ වෙනවා විශේෂයෙන්ම රූප ධර්ම මේ කොහොමද මේව මතුවලා ඉන්නේ කියලා බලන එක ප්‍රත්‍ය සහිතව සප්පච්චේ පරිග්‍රහ ඥානය කියලා දැනගන්නකොට යෝගාවචරය චිත්තක්ෂණයක මුල සහ මැද කියන දෙක වෙන්වෙන් දැනගන්න හදනකොට එයා තේරුම් අරගන්නවා රූප ධර්මයක් නැති තැනක ඉඳලා තියෙන වැටහින තැනටපත් වෙන්න හේතු වෙන්නේ තවත් නාම රූප දෙකක්මයි. එහෙම නැතුව මෞංකාර දිවි කෙනෙක් නෙවෙයි. ඒ නිසා රූප ධර්මයක් පහළ වෙන්න පුළුවන් රූප ධර්මයක් නිසා නැත්නම් රූප ධර්මයේ පහළ වෙන්න පුළුවන් නාම ධර්මයක් නිසා. ඒ වගේම නාම ධර්මයක් පහළ වෙන්න පුළුවන් රූප ධර්මයක් නිසා නාම ධර්මයක් පහළ වෙන්න පුළුවන් නාම ධර්මයක් නිසා. එතන හුදුට ඇති වෙන හේතු බැලුවොත් හේතුවත් නාම රූපමයි. හැබැයි අර එක සංසිද්ධියක නාම රූප කියලා දෙකර කරලා බලපෙ හිත දැන් හතරට කරලා බලන්න පටන් ගන්නවා. රූපේ සා රූපේ හේතුව නාමේ සා නාමේ හේතුව කියලා. අනේ එදාට තේරෙන පටන් ගන්නවා මේ ෆස්ට් කෝස් කියලා අපි නිතරම හොයන කොහෙන්ද මේක මේ ජීවය පටන් ගත්තේ කියලා. එහෙම නැත්නම් ලෝකෙ පටන් ගත්තේ කියලා. ඒකෝර තේරෙන පටන් ගන්නවා මේක හේතු ධර්ම ඵල ධර්ම සංසිද්ධියක් මිස මුල් හේතුව හොයන්න පුළුවන් එකක් නෙමෙයි. නැත්නම් අපේ මේ ජීවාත්මයේ මිස ජීවාත්මයක් නැතුව විතරක් නෙමෙයි පරමාත්ම වූ මෞංකාර දෙවි කෙනෙකුත් නැහැ. ඒක දැන් තියෙනවයි කියලා හිතෙන්නේ මේක හොඳට බලපු නැති නිසා. ඉස්සල්ලාම සංසිද්ධියකට ආ වූ
හතර මහා ධාතුන් සහ හිත කියන දෙක වෙන් කරගත්තට පස්සේ ඒ හිත එතනින් නතර වෙන්නේ නැතුව මේ හතර මහා ධාතුන් කොයි කොනක ඉඳලා ආවි කියලා බලන්න ආරම්භක ස්ථානේ බලන්න පටන් අරගත්තොත් ඒක සාර්ථකත්වයේ කියලා කියන්නේ මේ කිසිම දෙයක් පටන් ගන්න කිසිම ආත්මයක අවශ්‍යතාවයක් නැහැ.
මෞංකාර දෙවි කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ. මූල හේතුවක් නැහැ. තියෙන්නේ හේතුඵල ධර්ම කියලා මෙතන තමයි ඇත්තටම ඔය සියලු පටිච්චසමුප්පාද ධර්ම හේතුඵල ධර්ම සියදම මුළු බුද්ධාගමේ තියෙන ගැඹුරම කොටස සංග්‍රහ වෙන්නේ ඔය නාම රූප පරිච්ඡේද ඥානයේ කියන දේවල් වෙන්කොට දැනගන්නවා කියන නම් නාමයත් එව්වා ඒ හිත නාම කුප්පන නාම වලට ඒ වේදනා ලබා දෙන චංචල කම්පන ගති නම් වූ වැනි වූ රූපත් කියන දෙක වෙන් කරගත්තා නම් ඒ හිත සම්පූර්ණ බුද්ධාගමේ තියෙන ඉතාම ගැඹුරු තේරුම් ගන්නට සූදානම් තත්වයකට එනවා.
ඒ දේවල් වලින් මූලධර්ම සහිත ඇතුව හෝ නැතුව හෝ යම් දවසක තේරුම් ගත්තොත් මේ වර්තමානයේ පේන පිටකොන් දෙගොරෝසු ඇති උන මැද චිත්තක්ෂණ විතරක් මේක හට ගන්නා තැනක් නාම රූප පමණයි තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් ජීවාත්මය විතරක් නෙමෙයි පරමාත්මයක් නැති බව තේරුම් ගන්න නිසා ඒ යෝග අවචරයන් ඉදිරියට පිටසතෙක් බැලුවත් පිට පණ නැති දෙයක් බැලුවත් Tamange අතක් හෙල්ලෙන එක බැලුවත් එහෙම නැත්නම් හිතලා කරන දෙයක් බැලුවත් දකින්නේම මේක මෙන්න මේ தത്വයේ ඉඳලා මෙන්න මේ தത്വෙට පෙරළන මේක මෙතන ඉඳලා මෙතෙන්ට ආවා. එතකොට දැන් තියෙන தത്വයේ ඉඳලා ආපස්සට වැඩ කරන්න පුළුවන් ශක්තියක් ලෝකාවචරයට එනවා. දැන් කපු මුණත මෙහෙමනම් ඕක ඊට චිත්තක්ෂණ ඉස්සලා එතන ඉඳලා තමයි මෙතෙන්ට ආවා. ඊට චිත්තක්ෂණ ඉඳලා මෙහෙමයි කියලා සමහර විටක මේ ඥානයේ දිනුවෙච්චාම තමයි අපි පෙරවිසු කඳ පිළිවෙත් දන්නා වූ කුබ්බේ නිවාසානුසති ඥානය කියන්නේ වෙන මොන්නම දෙයක්වත් නැහැ. මේ දේ මේ චිත්තක්ෂණ ඉස්සලා තිබුණ தත්ත්වය බලන්න තරම් ඉවසනවා මිස බාහිර කල්පනාවට යන්නේ නැහැ. එහෙම නැත්නම් මෙතන මේක මෙහෙම වුණාට තව තැනකත් මෙහෙමමයි වෙන්නේ කියලා මේ චිත්තක්ෂණේ යම් තැනක වෙන තැනක සිටින දේ පිළිබඳවත් ණය ක්‍රමයට තේරුම් ගැනීමේ ශක්තියක් එනවා. මේකේ මෞංකාර දෙවි කෙනෙකුගේ විල් එකක්. එහෙම නැත්නම් චේතනාවක්. එහෙම නැත්නම් යාගේ දෙයක් මෙතන ක්‍රියාත්මක වෙන හේතුඵල නම් මෙතනත් හේතුඵලමයි අතනත් හේතුඵලමයි මේකමයි අතනත් වෙන්නේ. එතකොට මේ චුතුපපාතඥානය කියනවා මේ චිත්තක්ෂණේ ඇතිවීමෙන් පවතින තේනාව සත්ත්වකන්ද සත්ත්වස්කන්ධ හෝ වස්තු ඇතිවීමෙන් පවතින තීන හරි පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විපස්සනා යෝගාවචරින් කියනවා මෙවුවා පිළිබඳව එළවන්න යන්න එපා. එළෙව්වොත් වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ පයින්. එනිසා මේ හිත වර්තමානී යත්තා වූ කටවියාපෝ තේජෝ කියන දේවල් වෙන්කර දැනේ ගැනීම සඳහා සියුම්ම ත්‍රික්ෂණව නාම ධර්මයේ මෙහෙවන්න පුරුදු කෙරුවොත් ඉතුරු දේවල් චිත්ත නියාමයක් අනුව තමයි යන්න පටන් ගන්නේ. ඒක සඳහා කල යුත්තේ එකයි අර ඉස්තරම් ජාගත්ත අරමුණම නැවත නැවත දිගින් දිගට බලනකොට අන්තිම තැනකට එනවා කලාප වශයෙන් නිකන් ගොරෝසු වශයෙන් ඕනෙම දෙයක් පටන් ගන්න ක්‍රමයේ නෙවෙයි ඒක වෙනස් වෙන සුළු ගතියකටපත් වෙලා ඒක නැති වෙලා යන එක තමයි මේ ලෝකේ පුරාම තියෙන සනාතන ධර්ම නැත්නම් නিত্য උදේ තමයි ලෝකේ අනිත්‍ය බව. අනිත්‍ය බව නিত্যයි. වෙනස් වෙන බව නিত্যයි ලෝකේ. ඉන් මෙ පිට ගන්න මොනම දෙයක්වත් නিত্য නෑ. අනේ එතෙන් ගියාට පස්සේ යෝගාවචරය දෙයක් මාරු වුණා කියලා, දිරලා ගියායි කියලා, ලෙඩ වුණායි කියලා, වයසට ගියායි කියලා, මැරුණායි කියලා ඉෂාත බැඳගෙන අඬල වැඩක් නැහැ. දේවල් අනිත්‍ය බව. තේරුම් ගත්තොත් ඒ කෙනාට තේරෙන එකම ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන සරල සමීකරණය තමයි යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකයි. සැප වුණත් දුක වුණත් යමක් වෙනස් වෙන සුළු නම් දුකයි. වෙනස් නොවී තියෙන එකම ධර්මතාවය තමයි අනිත්‍යතාවය. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් අනිත්‍යතාවය නම් අනිත්‍යතාවයමයි. අපි නිවන් දැක්කත් නැතත් අනිත්‍යතාවය නම් අනිත්‍යතාවයමයි. අපි ජීවත් වෙන්න මේ ලෝකෙට එන්නේ ඉස්සෙල්ලත් අනිත්‍යතාවය නම් නිට්‍ය වශයෙන්ම අනිත්‍යපත්ත්‍ය තිබුණා. දැන් අපි භාවනා කරනොත් අනිත්‍යතාවය නිට්‍යව පවතිනවා. අපි ජීවත් වුණත් මැරුණත් නිවන් දැක්කත් නැතත් අනිත්‍යතාවය වෙනසක් වෙන්නේ නැහැ. ඕක අල්ලගෙන මේ මගේ ටික වෙනස් වුණා පිටබාහිර දේ වෙනස් වුණාට කමක් නැහැ කියලා මේක අල්ලන බදාන අඬන ගතිය තමයි මෝහය වෙන්නේ. එහෙම නැත්නම් ඒක තුල තමයි අපි මේ ආත්මය තැම්පත් කරන්න හදාන්නේ. ජීවිතය තැම්පත් කරන්න හදාන්නේ. සත්වයක් වෙන්න හදාන්නේ. අරයට වැඩිය මම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන වඩාන්නේ. අරයට ඉක්මන් වෙන්න හදාන්නේ.
මෙන්න මේ ගතිය ධාතු ස්වභාව දිහා බැලින්නේ. ධාතු කියනකොට මෙතන අදහස් කරන්නේ මේ හතර මහා ධාතුන් නැත්නම් රූප ධර්ම, නාම ධර්ම පිළිබඳව කොට විස්තරයක් කියන්න තියෙනවා. නමුත් මේ ප්‍රමාණෙන් දැනගන්න නාම ධර්ම කියන්නේ දෙකක් දේවල් තුනක් වෙන්කොට හඳුනා ගන්න ගතිය. මෙන්න මේක සක්‍රිය කරගෙන 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 යනකොට හොඳට තේරෙන පටන් අරගනවා මේ තක තීරුකමයි මයිලංගේ ආයිස්ලා ඉඳගෙන භාවනා කරන එකනක් කරන්නේ. යම් තාකල් සිද්ධිය හොඳ සංසිද්ධිය හොඳට දැක්ක නැති තාකල් ඒ මෝඩකම තුල ආත්මයට ඉදීනවා. මගේ කියාගන්න ඉඩක් එනවා. ජීවය කියන්න ඉඩක් එනවා. ඒක කරගන්න බැරි වෙනකොට කියනවා මේක මහත්මයේ නැත්තම් පරමාත්මයේ කටයුත්තක්, ඒකනම් අපිට අල්ලන්න බෑ, ඒකනම් මරණයෙන් මත්තේ කියලා ඒක දෙයයන් ආචර බාර දෙනවා. යම් දවසක දැක්කා නම් ඇති ඇති මුල මුලමදාග කවදාකවත් දෙවන්නේ ගැන විශ්වාස කරන්නේ නැහැ. කවදාකවත් දෙවෙනි චිත්තක්ෂණයක් අදහන්නේ නැහැ. කවදාකවත් තමෙන් පිට තමන්ගෙන් පිට වෙන කෙනෙක්ගෙන් තමන්ට සාන්තියක් සරණක් වෙයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා දැනුමමයි අපේ සාන්තිය වෙන්නේ. දැනුමයි අපේ මේ ආරක්ෂාව වෙන්නේ. ඉතින් ඒක පැත්තක දැනුම කියලා කියන්නේ මම මෙතන අදහස් කරන වර්තමාන මොහොතට එළඹ සිටීමයි. ඉන් පිට දේවල් කල්පනා කරන්න කරන්න වෙන්නේ මොකද? ආරමුණෙන් පිටපයින්නවා, චිත්තක්ෂණය පනිනවා, තමන්ගෙන් පිට දැනකට හිත යනවා, මෙතන ඉඳගෙන වෙන දැනක ගැන කල්පනා කරනවා. මේකට අපි කියනවා පමාව කියලා. අප්‍රමාදී කියලා කියන්නේ එනේ එනදී ඉදිරිපත් වෙන සෑම දෙයකම මේ තියෙන බාහිරේ පටවි ධාතු ආපෝ ධාතු තේ නිරීක්ෂණය කරන්න ආසේ මේ තුර තියෙන දේවල් වෙන්කොල්ල හඳුනා ගන්න පටන් අරගත්තොත් ඒ කුතුම ප්‍රහෙලිකා විසඳීමක් ජිග්සොපසල් එකක් වගේ නැත්නම් විනෝදාංශයක් වඩටපත් වෙනවා. ඒ දේ යම්ම වෙලාවක
මරණයක් දැකලා හෝ උපත්ියක් දැකලා හෝ සතුටක් දැකලා හෝ කනගාටුවක් දැකලා හෝ ධාතු වශයෙන් දැකපු ගමන් ඒ මුළු අධ්‍යක්ීමම ගංගානංගමේ වැලියට ඒක තියෙන හුදු වැලියටයක් වඩටපත් වෙනවා. එක වැලියට කණික් වැලියට වැඩි ලොක්ක් නැහැ. අනිත් ගංගානංගගේ වැලි තලාවක වැලියට ගහන කෙලවරකුත් නැහැ. ඒ නිසා ඕනම දෙයක අවසානයේ තියෙන්නේ මෙන්න මේ විදිහට දේවල් වෙන් කර දකින්න ගත්තට පස්සේ පුංචි පුංචි කොටසට යන්න යන්න. දකින් අත්දැකීමේ ආස්වාසක ආස්වාස 10ක් 15ක් 20ක් 30ක් ලක්ෂයක් දෙකක් තියෙන මට්ටම දකින්නකොට පියවරක් එසවීමක් පාසා වම දකුණ විතරක් නෙමෙයි එසවීම දකුණ තැබීම කියලා දෙකකට කඩත හැකි එසවීම යැවීම තැබීම කියලා දෙකකට කඩත හැකි ඔසවන්න හිතෙනවා ඔසවනවා කියලා හයට කඩන්න පුළුවන් කඩලා කඩලා බලන්න බලන්න මේක පුදුම විදිහට වෙනස් වෙන සුළු ගතිය එකට එක ඒකාකාර නොපවතින ගතිය දැකගත්තට පස්සේ තීරණ පටන් ගන්නවා ජීවත් වෙන පරමාණුකත් ජීවත් වෙන ශරීරයක තියෙන පරමාණුකත් අජීවී වස්තුවක තියෙන පරමාණුකත් කිසිසේත්ම වෙනසක් නැහැ මොනම විදියෙන්වත් වෙනසක් නැහැ. ඒ වගේම තමන්ගේ මේ ශරීරයේ මගේ කියා ගන්නා ජීවිතය තුළ තියෙන ආපෝ තේජෝ වායෝ පාට වේපි භෞතික විද්‍යානුකූල පරමාණුවක් ගත්තොත් ඒකයි බාහිරයේ තියෙන පරමාණුකත් කිසිම වෙනසක් නැත්තේ. අන්න ඒ වගේ මොනම වෙනසක් නැත්තේ සමානාත්ම තියෙන තේක මම වෙනස්, මගේ වෙනස්, මගේ රුචිකත්ව වෙනස්, මගේ පෞරුෂත්ව වෙනස් කියලා කියා ගන්නා කමිට තමයි පුත්තඥය කියලා කියන්නේ. යම් දවසක මේ අතර සමානාත්මතාවයේ දකින්න දකින්න ආර්යත්වයටපත් වෙනවා එකිනෙකා පරයායාම අඩු වෙනවා ඊර්ෂ්‍යා ක්‍රෝධ කිරලා අඩු වෙනවා ඒ වගේ වෙනස්කමක් වුණොත් ඒක ධාතු ගුණ වශයෙන් ස්වභාව වශයෙන් තේරුම් ගන්න ශක්තියට ආපුවාම ඉතින් ටෙන්ෂන් එකක් ගන්නෑ ඒකෙන් මේ මම මේක විසඳිය යුතුයි මේක මට කරපු ඉගියක් මට කරපු පණිවිඩයක් කියන එක නැති වෙනවා ඒක දිහා නිකන් පොඩි දරුවෙක් අහිංසකව ඒක දිහා බලා ඉන්නකෝ මේ වෙලාවේ උණුසුමයි ඔව් මේ වෙලාවේ සීතලයි ඔව් මේක හොඳයි ඔව් මේක නරකයි ඔව් එච්චරයි අයින් එහාට මේක හොඳ වැඩි කර ගන්න ඕන නරක අඩු කර ගන්න ඕනේ ඒ සේරම එන්නේ මේ සංසිද්ධිය හරියටම දැකීම නිසා ඒ නිසා විපස්සනා වෙදි කරන්නේ කවදාකවත් දැකවු නැති ක්‍රමයකට පස්සනාවක් කරනවා විශේෂ වූ පස්සනාවක් කියනවා මට හිතන වෙලාවක කියන්නේ මේක විසම වූ පස්සනාවක් කියලා අපි මෙතෙක් කල් දැක්ක මෙවුවා කන්‍යාංගක මේ දිනු කර ගන්නට ලොකු කර ගන්න බඩ වඩා ගන්න විදියට. දැන් බලන්නේ උද්දු විද්‍යාත්මකව ඇති දේ ඇති හැටියට බලනකොට මේක තුල බලන්නා හෝ බලන දේ මොනවාවත් වෙනස්කමක් නැතුව නිකන් බාහිරයේ දෙයක් හොයන විද්‍යාත්මක තත්ත්ව වගේ වැටෙනකොට Tamangeme de මේක හුදු විනෝදාංශයක් වඩටපත් වෙනවා. ඒ වුණා තාම කියනවා මේ නාම රූප පරිච්ඡේඥාට ආවට පච්චේපරිකා ඥානෙ කියන හේතුඵල ධර්මාති කියන ගැඹුරු ධර්ම අවබෝධ කරන මට ප්‍රාවට ඉන් එහාට දින සම්මසර ඥානෙ කියන ඕනම දෙයක ඕනම සංසිද්ධියක
ඇතිවීම නැතිවීම පැවතීම නැතිවීම දකින්න මට්ටමට ආවත් තාම භාවනා සිත් වෙන්නේ බොහොම ගොරෝසු මත විට තත්වයක නිසා විපස්සනා පටන් ගන්න නැහැ කියල.
විපස්සනා පටන් අරගන්නේ හිත නෙත යොමන ඕනම දෙයක චිත්තක්ෂණයක්වත් ස්පර්ශ නැතුව සීගෙන් වෙනස් වෙන සංදර්ශනේ දක්වන්න පුළුවන්. උද්‍යප්පේ ඥාන මට්ටමට ගියාට පස්සෙන් කියන්න පුළුවන් මේ ඥාන තුන ගත කරගෙන අන්න අපි යට ගෙවදෙනයි කියන්නේ. එලිපස්ස පෙන්නයි කියන්නේ. ඒ නිසා හැමදාම ආරම්භයේදී අපි කරන්නේ මේ විපස්සනාට සුදුසු වාතාවරණය සකස් කරනවා. විපස්සනාට ආවට පස්සේ අර වහලා එකතන ගේතුව මේ මැසි පොදිය උත්පාරට විසුණා වගේ හැමතැනම වීදෙන පටන් ගන්නවා. වීදෙන පටන් ගන්නකොට මොකද මේ මී මැසි පොදිය නන්නත්තර වෙන්නේ.
රිටරි ඇවිස්සුනාට සීමාවත් තුල කරගෙන පටන් ගන්නවා. අන්න ඉතින් ගියරපස් තමයි විපස්සනා පටන් ගන්නවා. ඒක ඉතින් ඊට පස්සේ ගොඩක් වෘද්ධිය අරගෙන යනවා. මම හැමදාම වාඩි වෙච්චාම බලන්න ඕනේ අන්නේ වෙලේ විපස්සනාවක්. අන්නේ වගේ සම්පූර්ණ ඉතාමත්ව පුංචි ටයක් ඉතාමත්ව මේ බලාධික අන්වික්ෂයකට දාලා බැලුවා වගේ සම්පූර්ණ සිටිය ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන විස්තර දැනුමක් ලබන තාක්කල් අපි තල්ලුවක් දෙන්න ඕනේ බලන්න.
පීරි අවශ්‍ය ඊට පස්සේ තල්ලුවක් ඕනේ. ඊට පස්සේ හිත තේරුම් ගන්න. ඒ හැමදාම ආධුනිකයෙක් විදිහට බලන්න. ඒ වගේම තමන්ගේ ආස්වාද ප්‍රසවාදී හෝ වම දකුණු හෝ ඉදින්ද වැඩ අනුන් බලන්නා ශේ විද්‍යාඥයෙක් විද්‍යාගාරයට ගිහිල්ලා ඒ දේ දිහා විශේෂ වශයෙන් බලනවා වගේ. එහෙම නැත්නම් ශල්‍යාගාරයක ඉන්න ශල්‍ය වෛද්‍යවරයෙක් ඒ ලෙඩාගේ ශරීරය වේදනාව හඳුනා නොගෙන වේදනාවත් එක්ක දුරස්ත භාවයකින් වැඩ කරන්නේ වේදනාව හඳුනාගත්තොත් දොස්තර මහත්තයා ආවේගගත වෙනවා. ඒක දොස්තර මහත්තයාගේ වෘත්තියේ දක්ෂකමක් තියෙන සුදුසුකමක් වේදනාව ලෙඩාගේ වේදනාවත් එක්ක කේන්ද්‍රී ගන්න යන්න එපා. අනිත් වගේ තමන්ගේ අඟ කේන්ද්‍රී ගාද්දී ඒ ලෙඩාගේ පැත්තෙන් දොස්තරගේ පැත්තෙන් අපේ දිහා බලන්න පුළුවන් නේද? දැන් හරිම අමාරුයි. ආ මේක තමයි වේදනාව. මේ තමයි දරා ගන්න බැරි වේදනාව. මේක තමයි දරා ගන්න පුළුවන් වේදනාව කියලා. වේදනාවේ දුරස්ත බැල්මක් කලන්න පුළුවන් වුණොත් මේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒක නිසා අපේ ඒ අර විෂම දර්ශනය නිසා විෂම දර්ශනය කියන වචනේ සාමාන්‍ය පොතේ පාවිච්චි වෙන්නේ නැහැ. පොතේ පාවිච්චි වෙන්නේ විශේෂ දර්ශනය කියලා. නොදකපු බැල්මකින් අපි බලන්න පටන් ගත්තාම ඒක ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් නැති වුණත් අරණ්‍ය වුණත් කොහේ හිටියත් ගන්න පුළුවන්. ඒ සඳහා හැබැයි එකම ක්‍රමයේ තියෙන පටන් ගන්නකොට කොහේ ඉඳලා පටන් ගත්තත් ආධුනික යෝගයෙන් පටන් ගන්න. පටන් ගන්න මේක අර හොඳ සක්‍රීය මට්ටමට එනකන් නැත්නම් හොඳම අන්වීක්ෂයකට දාලා හොඳට ફોකස් වෙලා ඒකේ තියෙන හොඳ විස්තර දකින්නකම් තල්ලු කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ හදගෙන යන්න පටන් ගන්න. මෙවැනි දර්ශනයක් එන තමයි මෙවැනි අතුලත බැලීමක් කිඳා බැලීමක් නිමක්න වීමක් මේ ලෝකයේ ධාතු වශයෙන් කඩා ගන්න තු කාදාකත් කරන්න බෑ. මෙතන සමතේදී මෙහෙම දර්ශනයක් නෑ විපස්සනා ජී විතරයි මේ ආරාධනාව තියෙන්නේ. සමතේදී බලන්නේ දේවල් සම්මුති වශයෙන්. හුස්ම රැල්ල වශයෙන් විතරයි බලන්නේ හුස්ම රැල්ල වැඳි විදීම ඕ හැපෙන තන වෙන වෙනස්කම් සමතේට නෑ හුස්ම රැල්ල විතරයි ඒකේ බෑ ওই දර්ශනය බලන්න. බුදු ගුණ ওই විදිහට ලොක් කරලා බලන්න බෑ. ආයිති භාවනාව සත්‍ව සංකල්පේ ලොක් කරලා බලන්න බෑ. ඒක සංකල්ප. මේක අද්දකිය හැකියක්ක්. ඒ අද්දකින දේ පටන් ගන්නකොට ඈත ඉඳලා බැලුවට එන්නේ ලංකර කර කර බලලා සම්පූර්ණ බලන්නාසා බලන දේ අතර කලබම එකිනෙකට নিমগ্ন වීමක් වෙනකන් විපස්සනා පටන් ගන්න. එහෙම වුණාට පස්සේ ඉබේම ඒ ගමන ගෙනියන්න පටන් ගන්නවා. ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ தത്വෙට යම් කෙනෙක් ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒ සංසාරේ කවදාකවත් නොසිතු නොවිරු ආකාරයට මේ ශරීරය කියලා කියන්නේ පුදුමාකාර පරිශනාගාරයක් බවත් කවුරු හරි මේකට ගහනවා නම් ගහපන් මේ ශරීරය තියෙන නිසා නෝ කුටි වදින්නේ බණිනවා නම් බැනපන් මේ කන තියෙන නිසා නේ බැනුම් අහන්නේ කියලා ඒ සෑම දෙයකම ප්‍රතික්‍රියා කරන ගතිය මිස ප්‍රතික්‍රියා කරන ගතිය හැර ඒක ක්‍රියාත්මක වෙන හැටි කනින්නේ මේ අහන්නේ මම නෙමෙයි ඊළඟට අහන්නේ ශරීරයේ තියෙන නිසානේ අහ කන ගල් මට වදින්නේ කියලා මේ ශරීරය බලන්නේ මා අමුතු තාලයකට. එතකොට මේක විද්‍යා දක්ෂ විද්‍යාඥයෙකුට අහුවෙච්ච හොඳ අංග සම්පූර්ණ විද්‍යාකාරයක් වඩපත් වෙනවා. මේක තමයි සත්‍ය පාවිච්චි කරනවා කියලා කියන්නේ. මේ විතරක් නෙමෙයි මේක තමයි සාසනය පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපි එහෙම සාසනය පාවිච්චි කරන එක තමයි සාසනය කරන තියෙන ලොකුම සේවය. ඒ වගේම තමයි අපි මේ ශරීරයේ එවැනි ධාතු මනසිකාර වශයෙන් කඩන ඇතුළට යන්නේක තමයි
මනුෂ්‍යාත්ම භාවයක් මනුෂ්‍ය ශරීරයක් ලැබීමේ ලබන බුල උස්සස්ම සීවි. ඉන් මේ පිට මේක අලංකාරය පිණිස, රාග පිණිස, ద్వේෂ පිණිස, මෝහ පිණිස මුය මොන දැනුමක් අත් ඕනේ නේ? ඔය කොයි දැනුමත් තුට්ටුවට බහිනවා මේකට ගියාට පස්සේ. අපි හිතනවා ඒ දැනුම තමයි ලොකු. ඒක තමයි අපිට මේ මහා තත්ත්වකම දෙන්නේ කියලා. මහා තත්ත්වකමනේ ඒක අපිට දීර්ඝ සංසාරකට වාසනාව ලබා දෙනවා. මේ දැනුම එහෙම නෙවෙයි අතුලට යන්න මේ නොදැනුවත්කම නිසායි බදාගන්නේ. දැනගත්තොත් අත හැරීම සිදු වෙනවා. ඒ දැන ගැනීමට නම් එකම දෙයක් කරන දිකට බලන්න ඕනේ. බලනකොට රූප කොටහස මේ හතර පමණමයි ඉන්හිහර දෙයක් නැති බවත් මේ හතර මොන ක්‍රමයකට දහංගට දැම්මත් වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තිය මගේ හිතට තියෙනවා කියන එක දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට සංසිද්ධියක නාම රූප වෙන් කරගන්න නැතුව ඉන්න බැරුවයි. දකින්න දේ වෙන් දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ උදෙත් රැත් හිතගෙනත් ඉඳගෙනත් කොතනදීත් භාවනා කරන්න පුළුවන් ශක්තියක් එනවා. අනේ එවැනි සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගත්තොත් අපිට තේරෙයි අනේ බුද්ධෝත්පාද කාලයක ප්‍රතිමේකේ තියෙන වටිනාකම. අනේ අපිට මනුස්සාත්ම භාවයක් ලැබිච්ච එකේ වටිනාකම. අනේ අපිට මේ කාටවත් වගේ මේ බොහෝ කෙනෙකුට හම්බෙන විදිහට නැතුව මේ දිය ඇහැ කන දිව නාසය කය මන කියන මේ කොටස් අංග පුලාවක් සහිතව හම්බුණා පොඩි දෙයක් නෙවෙයි. අනේ මේ අපිට මේ හම්බෙච්ච ධර්මයේ තියෙන වටිනාකම. අනේ මේ පැවිද්දක තියෙන වටිනාකම. අනේ කල්යාණ මිත්‍ර වටිනාකම කියලා අපිට පිරිච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඉතින් මේ දර්ශනේ නැත්තම් අපි ඉන්නේ බොහොමත්ම අඩු හිගතායනි අර්ථයේ නිට්ටරෝම බලාපොරොත්තු සහිතව ඉතින් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන මේක ගැට ගන්න. ඒ නිසා අපිට මේ වටිනා බුද්ධ ශාසනය, මේ වටිනා මනුස්සාත්ම භාවේ, මේ ලැබුණා වූ අංගපදක සහිත මේ ශාරීරියේ, මේ ධර්මයේ, මේ කල්යාණ මිත්‍ර සේවනයේ, මේ ලෝකේ පවතින පැවිදි උපරිම ප්‍රයෝජන අරගෙන එකම චිත්තක්ෂණකත් අහගෙනදා ඇති තාද්දරට ධාතුමනස කාර්යය පවත්තන්ට අදාළ වෙන්නා වූ මේ සතිය ඉස්සරහින් තියාගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.
නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ.